මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු නිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මන්ධාන සංසරං. ඉත්ථා භාවං යථා භාවං සංසාරං නාතිවන්තති. ඒතමාදීනමං යන්ත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං. ඊතතං හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිම්බදේති.
සදහවත් පින්නතුනි, සත්වයා භවෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කර වදාලා. සසර පෑත්ම දුකක් බව නොතේරෙන්නෙත් ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකිය කියන අවිද්‍යාව නිසයි. තෘප්තියක සේයාවක් පෙන්වමින් පිටිපස්සෙන් ඉඳගෙන සත්වයා පොළඹවන ඒ බලවේගය තණ්හාවයි. තණ්හාව දෙවැනිය කරගෙන දීර්ඝ කාලයක් සත්වයා සසර සැරිසරන බව ප්‍රකාශ කරන මේ ගාථා දෙක අද අපි 17 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව කරගෙන පටිච්චසමුප්පාද ධර්මය තුල තණ්හා වැදගත් වන හැටි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා දෙකක් දකින්න ලැබෙන්නේ සුත්ත නිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. මේ සූත්‍රයේන දේශනා රටාව මීට කලින් අපි පැවැත්වූ පටිච්චසමුප්පාද දේශනා ගානකදීම මේ පින්නතුන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. ද්වේතාවක් පිළිබඳ අනුපස්සනාවකට තුඩු දෙන අන්දමින් ධර්මකාරණයි කියන එක ඉදිරිපත් කරන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තණ්හාව පිළිබඳ ද්වේතාව ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහිමයි. මහණෙනි, මනමින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන්න වූ නැතොත් තිබිය හැකියයි කිව යුතුය. කෙසේද තිබිය හැක්කේ? යම්තා දුකක් හට ගැනීමද ඒ සියල්ල තණ්හාව ප්‍රත්‍යේනි මේ එක අනුපස්සනාවකි. තණ්හාවගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි, මනමින් මේ ද්වේතානුපස්සනාවේදී අප්‍රමාදීව කෙලෙස් තවන වීරයෙන් යුක්තව වෙසෙන භික්ෂුවකට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකියි. දිටු දැමිය හිමාරක් ඵලය හෝ උපාදාන යමක් ශේෂව ඇතොත් අනාගාමි ඵලය හෝ. මේ විදිහට හඳුන්වලා තමයි බුදුරජාණන් වහන්සේ අර අපි මාතෘකා කළ ගාථා දෙක වදාළේ. තණ්හා ද්විතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං. තණ්හාව දෙවැන්නිය කරගත් පුරුෂයා දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරන්නේ ඉක්ඛභාවං යථාභාවං සංසාරං නාතිවත්තති. මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන මේ සංසාරය ඉක්ඛභාවං යථාභාවං මෙසේ බවත් අන්සේ බවත් අතර තියෙන මේ සංසාරය නොඉක්මව ඊළඟට ප්‍රකාශ කරනවා. ඒත මාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස සම්භවං. දුකේ යටගැන්ම වන තණ්හාවේ මේ ආදීනවය දැන වීත තණ්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බදේ. තණ්හාව දුරු කරලා අල්ලා ගැනීමෙන් තොරව සතිමත්ව භික්ෂුව හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ තණ්හාව ගැන කියනකොට පළමුවෙන්ම අපි මතක් කරගන්න ඕන පටිච්චසමුප්පාද ධර්මයේ තණ්හාව සඳහන් වෙන ආකාරය. මේ පින්වතුන් කවුරුත් ඒ අංග 12 පටිච්චසමුප්පාද ධර්මය දන්නවා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන. තණ්හාව ඇති වෙන්නේ වේදනාව ප්‍රත්‍යයෙන්. ඒ වගේම තණ්හාව උපාදානයට ප්‍රත්‍යක් වෙනවා. ඔන්න ඒ කාරණේ මතක තියාගන්න ඕන. දෙපැත්තෙන්ම තණ්හාව දෙපැත්තේ තියෙන මේ ප්‍රත්‍ය දෙක. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංයුත්සංගයේ නිදාන සංයුත්තේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී තණ්හාව හඳුන්වලා දෙන්නේ 6 ආකාරයකටයි. ඉන්ද්‍රියාරම්මන අනුව මොනවද 6? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔය විදිහට 6 ආකාරයකටයි එකෙන්දි දක්වන්නේ. නමුත් මේ පින්නතුන් වඩාත් අහලා තියෙන ඉතාමත්ම ජනප්‍රිය හැඳින්වීම අපට එන්නේ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ. ඔය පිරිත් කියන පින්නතුන් හිතන් හොදට දන්නවා, පිරිත් අහන පින්නතුන්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී දුක සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ තණ්හාව ආශ්‍රයෙන්. ඒ පාඨය අපි බොහෝ අවස්ථාවල මතකල දුනා. මේ පින්නතුන්ට නොයෙකුත් හේතුන් නිසා යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ මේ තණ්හාව අන්න පූර්ණෝ භවිකා නැවත භවයක් ඇති කරන ස්වභාවය මේ තණ්හාවේ තියෙනවා. ඒ වගේම පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා තුටුවීම් ඇලීම් සහිත. ඊළඟට తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සතුටු වන ස්වභාවය ඇති. ඔන්න තණ්හාව හඳුන්වන ඒ පද තුන. ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට කියවෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ පංචකාමයේ කාම සත්වස්තුන්ට ඇති තණ්හාව. භව තණ්හා කියන එක අපිට තේරුම් කරන්න තියෙන්නේ තව දිගට කියන්න තියෙනවා. කෙටියෙන් කියතොත් ඔය ශාස්ත්‍රීය දෘෂ්ටි ආදී තියෙන ආකාරයට ආත්මයක පැවැත්ම දිගට දිගට පවත්වා ගැනීමට යන තණ්හා, තියෙන තණ්හා. විභව තණ්හා කියලා කියන්නේ ඒත් ආත්මයක් පිළිබඳ හැඟීම හා සම්බන්ධයි. උච්ඡේදවාදය හා සම්බන්ධ ආත්මික විනාශය, මරණින් මතු විනාශය සිදුවේ කියන අන්නේ තණ්හාව. ඒකට පිළිබඳ තණ්හාව. කෙටියෙන් ඒක සලකගත්තොත් එතකොට ඒ මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව ගැන එහෙම හැඳින්වෙනවා. නමුත් ඔන්න විශේෂ කාරණයක් මේ පින්වතුන්ට මතු කරනවා හිත යොදන්න. අංගුත්තර නිකායේ තික නිපාතේ තිත්ථායතන සූත්‍රයේදී මේ අපේ බුදුරජාණන් වහන්සේම එතෙන්දි මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කුමක්ද කියලා ඉදිරිපත් කරන්නේ තණ්හාව නෙවෙයි, අර අංග 12කින් සමන්විත පටිච්චසමුප්පාදයයි. අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූපං. ඔය විදිහටයි දක්වන්නේ. ඉතින් කෙනෙකුට මේක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී දේශනාවක් වගේ එකක් කළේ? අතින්දි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තණ්හාව කියලා දුක්ඛ සමුදය. මෙතෙන්දි කියනවා අවිද්‍යාපත්‍ය ආදී මේ අංග 12. අපි මේක කොහොමද තේරුම්ගන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සමුදයට අවිද්‍යාව ගැන කිව්වේ නැත්තේ? දුක්ඛ සමුදය ගැන කියනකොට දැන් මේ පින්නතුන් හොඳින් දන්න කාරණයක් මේ අම්මා ගැන කියනකොට තාත්තා කෙනෙක් උහේ ඉන්හරි ඉන්න බව දන්නවනේ. අන්නේ වගේ ඒ තාත්තා ගැන කියවෙන්නේ ඔන්න අර අවිජ්ජා පත්‍යාදී ඒ පටිසම්පාද ධර්මයේ. මම මේක තේරුම් කරලා දෙන්නම්. මීට කලින් අපේ පටිසම්පාද දේශනාවල මතු කර දුන්න විශේෂ කාරණිය තමයි මේ පටිසම්පාද ධර්මයේ ඊතාත්ම වැදගත්ම තැන අවිජ්ජා නෙවේ. විඥාන නාම රූප අපි දියසුලිය කියලා හඳුන්වන්නේ ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයි පටිසම්පාදේ කේන්ද්‍රස්ථානයි. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන මෙන්න මෙහෙම තේරුම් ගන්න තේරුම්කොත් වැඩි ලේසි මේ පින්නතුන්ට. අවිද්‍යාව කියන අන්ධකාරය තුල සංස්කාර කියලා කියන අඳුරේ අතපත ගෑමක් කෙරෙනවා. ඒ අඳුරේ අතපත ගෑමට අහු වෙන දෙකක් තියෙනවා, විඥානයයි නාම රූපය. ওই විඥානයයි නාම රූපය අතර ඇත්ත වශයෙන් තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක්. නමුත් සාමාන්‍ය ලෝකයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට මේක දෙකක් හැටියට ගන්නවා. ඒ දෙකක් හැටියට ගැනීම නිසා තමයි ලෝභ දෝෂ මෝහ ඇලුම් ගැටුම් මුලා වීම ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක තේරුම් කරන්න ඕන උපමා අපි කොතිකුත් කියලා තියෙන යන්තමින් මතක් කර ගැනීම සෑහෙන සරලම උපමාව අපේ නිවනේ නිවීම දේශනාව නිවන පොත්වල එමත් වෙන මේ පින්නතුන් කියලා තියෙනවා. ඒ දණ්ඩ උඩ බල්ලා, ඒ දණ්ඩ උඩ යන බල්ලෙක් තමන්ගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා හිතලා ඊටක වාගේ හොලවාලි, සමහරයට ගොරවාලි, එහෙම නැත්නම් කුතුහලෙන් බලාලි. අන්න ලෝභ දෝෂ මෝහ. ඒ උපමාව අපි තවත් නවීකරණයක් කළා. අපි මේ දැන් ඒක බොහෝ දිනකට රසවත් කතාවක් බවට පත් වෙලා තියෙනවා. වඩා කලාත්මක අන්දමින් ඉදිරිපත් කළ නාසිසස් කතාව. ඒක දිගුවේ පැරණි ග්‍රීක දේව කතාවක් ආශ්‍රයෙන් නාසිසස් නැමැති ග්‍රීක තරුණයා තමන්ගේ රූමත් මුහුණ කවදාවත් දැකලා නැහැ. කැලේ ඉපකුණට නඹුරු වෙනකොට ඒක වතුරේ තියෙනවා දැකලා රැවටුණා දෙවඟනක් කියලා. රැවටිලා දෙවඟන වැළඳ ගන්න නිරර්ථක උත්සාහයක් දින ගණනක් කරලා එතනම මළා. එතකොට අන්න ඒකත් අර වගේ. එතකොට තමන්ගේම ඡායාව. ඒක නොදැනීම නිසා අරක වුණේ. තවත් මේකට නොයෙකුත් උපමා අපි දීලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ දෙකක් පිළිබඳ හැඟීම පෙන්වුම් කරන්න මේ පින්නතුන්ට මතකයි. අපි ආරම්භක දේශනාවේ අජිත් සුමිද්දාන්‍ය දිල්ල ගැන කිව්වා. දෙන්න එකතු වෙලා දාහන් පෙත හදාගෙන අන්තිමට ජය පරාජය පිළිබඳ මහපටලැවිල්ලක් වුණා. අජිත් සුමිද්දාන්‍ය දිල්ල. ඒ වගේම ඔය දැන් මේ පින්නතුන් බොහොම දෙනා දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිල් දෙකක් බෙදුණු හැටි අමතක වෙනවා. පිල් එක බෙදුනට පස්සේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව අමතක වෙනවා. ඒ වගේම තමයි සිනමා උපමා ආදී নানা ආකාර උපමා අපි දීලා තියෙනවා. ඒවා තුලින් හිතා ගන්න පුළුවන් ලෝකයා තේරුම් ගන්න බෑ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතාම සියුම් දෙයක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක කදිමට පෙන්눔 කළා අර බටකොටු මිටි දෙකේ උපමාවෙන්. බටකොටු මිටි දෙකක් එකකට එකක් උඩින් හේතු වෙන විදියට තිව්වොත් ඒක ඇද්දහම මේක වැටෙනවා. මේක ඇද්දහම මේක වැටෙනවා. ඔන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතින් මේක දෙකකුත් නෙවෙයි එකමත් නෙවෙයි. ඉතින් මේක සමහර වෙලාවට තෝරන්න මේ මම ওই ගොඩේ උපමාවක් බැරිම තැන කියනවා මෙහෙම එකක්. විඥාණයෙන් ඇහුවොත් අමුසේ කවුද කියලා. නාම රූපයෙන් අහන්නේ කියනවා. නාම රූපයෙන් අහන්නේ ඇහුවොත් අමුසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියනවා. ඒ තරමට දෙක එකට එකක් සම්බන්ධයි. නමුත් ලෝකයාක දන්නේ නැහැ අර විදිහට පිල් හැටි දෙක බෙදිලා. ඔන්න එතකොට ඒ කිව්වේ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සපත්‍ය සම්බන්ධතාව. මේ ගැන අපි කොතිකුත් කියලා තියෙනවා. ඊළඟට හිතලා බලන්න, දැන් මම මේ කියන එක වැරදිද කියලා බලන්න. නාම රූපයම තමයි ආයතන 6 හැටියට බෙදලා යන්නේ. ඒකෝට ආයතන 6 තුල අන්න හරියටම අර අර කියාපු තණ්හාවේ ක්‍රියාත්මක බව හොඳට පැහැදිලි වෙන බව අපි දැනටම කියලා තියෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, අසත් රූපයක් නිසයි චක්කු විඥානය පහළ වෙන්නේ. අර නිසා බව අමතක වෙලා ඇස රූපය ඔස්සේ දුවන, කන ශබ්දය ඔස්සේ දුවන දෙකක් හැටියට අරගෙන. අන්න එතකොට මේ මුලාව තමයි අන්තිමට පංච උපාදානස්කන්ධය, ලෝභ දෝෂ මෝහ එකතු වෙලා පංච උපාදානස්කන්ධය එකතු වෙන්නේ. මේ අපි දක්වන විග්‍රහය පොතපතේ නැතැම් විග්‍රහවලට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අටුවාචාරින් වහන්සේලා විහිසෙනවා අවිද්‍යාවේ මූල හේතුව සොයන. අවිද්‍යාවේ මූල හේතුවක් සෙවිල්ල අවශ්‍ය නැහැ. අවිද්‍යාව තමයි තාත්තා. එන විදිකින් කියනවා. කොට අවිද්‍යාව පසුබිම තුල කෙරෙන සංස්කරණයෙන් අන්න විඥාන නාම රූපේ ද්වේතා මතුණා. එතන ඉඳලා දෙකක් හැදුණා. දෙකක් වුණාට පස්සේ දෙකක් හැටියට ගත්තා ලෝකය. එතන ඉඳලා තමයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි වැතම් තුන් වල සමිද්දි සූත්‍ර ආදී කියවෙන්නේ අච්චච්ච තණ්හං ඉද නාම රූපේ. තණ්හාව කපා හරින්නේ මේ නාම රූපය පිළිබඳව. ඒකට මේ නාම රූපයම තමයි අර සලායතන හැටියට බෙදලා යන්නේ. ඔන්න ඒ ටික සෑහේ කියලා හිතනවා. ඒක නිසා පරස්පර විරෝධීත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාව ඉදිරිපත් කළේ ඇතැම් තැන්වල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට කියලින්ම සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාදයයි. බොහෝ දිනාට ඒක තේරුම් ගන්න බැහැ. දැන් අපි කිව්වේ තණ්හාවේ පසුබිමයි යොන්න කොටිම පටිච්චසමුප්පාද ධර්මයේ තුල තියෙනවා. තණ්හාවේ පසුබිමයි, අවිද්‍යා පසුබිමයි. ඒක අර විදිහට අර දියසුලියට හැරිලා අන්තිම එක තුලින් අන්‍යෝන්‍ය ප්‍රතිතාව ලෝකයාට වැටහෙන්නේ නැහැ. ඒක ලෝකයා ඉන්නේ හැමතිස්සෙම කොන් දෙකක්, අන්ත දෙකක්. ඒක නිසා ඒ තුලින් අර කිව්ව ඇලීම් ගැටීම් මුලාවීම් ඇති වෙන අවසාන ප්‍රතිඵලය දුක පංච පාදනස්කන්ධ ගැති. ඉතින් ඒ ටික එහෙම කිව්වනම් ඔන්න ඊළඟට ඇත්ත වශයෙන්ම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තව ටිකක් කියන්න ඕනේ අරක ගැන. දැන් අර චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කිව්වේ තණ්හාව. ඊළඟට දුක්ඛ නිරෝධය ගැන කියනකොටත් ඒත් අවිද්‍යාව සඳහන් කරේ නැහැ. තස්සායව තණ්හායාසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝවාසින් එම තණ්හාව ගීම නිරවශේෂ විරාග නිරෝධය දුක්ඛ නිරෝධය. කෙනෙකුට අහන්න පුළුවන් කෝ අවිද්‍යාව කියලා. ඊළඟට මේ කියාපු තිත්ථායතන සූත්‍රයේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අර පටිසම්පාද ධර්මය පටිලෝම වාරේ. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධවාසි වචින් අවිද්‍යාව නිරුද්ධ කරනකොට අනිත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඊළඟට එතන ඉඳලා අපි දැන් ඊටත් වඩා සවිස්තර එත් වශයෙන් ත්‍රිපිටකයේ ඊටාත්ම සවිස්තර විග්‍රහය තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන තැනත් රිංගගෙන හැංගිලා ඉන්න තැනත් ප්‍රකාශ කරන මෙන්න මේ විදිහට. සාකෝපණේසා තණ්හා කත්ථ උපජ්ජමානා උපජ්ජති කත්ථ නිවිසමානා නිවිසති. සංඛ්‍යා වහන්සේලාමතලා ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා. තේරුම් කරන්න කලින් ඒ මේ තණ්හාව උපදින්නේ දැන් අපිට මේ තණ්හා කියන වචනේ පාලි භාෂාවේ ස්ත්‍රීලිංගිකයි. ඒක අපිට උපකාර වෙනවා අර අම්මා කියන කතාවත් එක්ක. ඇත්ත වශයෙන්ම ඇතම් සූත්‍රවල තියෙනවා තණ්හා ජනිතී පුරිසං කියලා. පුරුෂයා උපදවන්නේ තණ්හාව. අම්මා. තණ්හාව තමයි අම්මා. ඉතින් මෙතෙන්දිත් අර සාකෝපණේසා තණ්හා කියන එක අපි පැරණි ක්‍රමයේට ඒක අර ලිංගික ඒවත් ගෙව්වොත් මෙහෙම කියන්න වෙන්නේ. ඒ මේ තණ්හාව තුමෝ පැරණි විදිහට කියන තණ්හාව තුමෝ උපදින්නේ කොතැනක උපදීද? නිවිසමානා කියන වචනේ තේරුම පින්නතුනේ මේ වැදගෙන හැංගිලා ඉන්නවා, රිංගගෙන ඉන්නවා කියලා කියන්නත් ඇති. ඒ වැදගෙන සිටින්නේ කියලා කියමු. එතකොට උපදින්නේ කොතැනක උපදීද? වැදගෙන සිටින්නේ කොතැනක වැදගින්නේද? ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හ උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා. ලෝකේ යමක් ප්‍රිය, අන්න මේ වචන දෙක මතක තියාගන්න. පිය රූපං කියන්නේ පින්නතුනේ රූප කියලා එතන යොදලා තියෙන පාලි භාෂාවේ කියන ප්‍රිය ස්වභාවය ඇති කියන එක. යම ප්‍රිය ස්වභාවයක්ද? සාත රූපං කියන වචනෙත් ටිකක් තෝරන්න අමාරුයි. සාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් සුවදායක, එහෙම නැත්නම් මිහිරි. එතකොට මෙන්න මේ විදිහට හිතා ගන්න. උපදින තැන නෙමෙයි කියන්නේ. යමක් ලෝකී ප්‍රිය ස්වභාවයක්ද සුවදායක ස්වභාවයක්ද? අන්න එතනයි තණ්හාව උපදින්නේ, හැංගිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන මේ විදිහට. කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං යත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති. මොකද්ද ලෝකයේ ප්‍රිය රූප සාත රූප? ඔන්න එතන දීර්ඝ ලයිස්තුවක් බුදුරජාණන් ශ්‍රී දෙනවා. පළමුවෙන්ම මෙන්න මේ විදිහට ආරම්භ කරන්නේ. චක්කුම් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇස ලෝකයේ ප්‍රියයි. ඇස ලෝකයාට ප්‍රියයි. එතනයි තණ්හාව උපදින්නේ, එතනයි තණ්හාව ලැබගෙන හැංගිලා ඉන්නේ, ත්‍රිංගගෙන ඉන්නේ කියලා. ඔන්න එතන ඉඳලා මම කෙටියෙන් කියන්නම්, තේරුම් ගන්න. ඇස, කන, නැහය, දිව, කය, මන කියන ආධ්‍යාත්මික ආයතන හය තුලත් තණ්හාව උපදිනව හැංගිලා ඉනවා. ඊළඟට දෙවෙනුව කියවෙනවා බාහිර ආයතන හය. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවත් ප්‍රිය රූපයි, සාත රූපයි, ප්‍රිය ස්වභාවයක් තියෙන ලෝකයාට ඒක නිසා එතනත් හැංගිලා ඉන්නවා. ඒ පමණක් නෙවෙයි, ඊළඟට කියනවා ඒ දෙක නිසා ඇති වෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හයක් ලෝකයාට ප්‍රිය ස්වභාවයක් තියෙනවා, සුවදායක. ඒක නිසා එතනත් හැංගිලා ඉන්න තන උපදින්නෙත් එතන. ඊළඟට කියනවා චක්කු සම්පස්ස, ඊළඟට ඒ දෙක නිසා ඇති වෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ඒ විඥාන ඊළඟට කියලා ඒ ස්පර්ශ හයක්, චක්කු සම්පස්ස ආදී ස්පර්ශ හය තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා චක්කු සම්පස්ස ජා වේදනා, ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනා තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංඥා, රූප සංඥාව තුලත්, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඒ සංඥා තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංචේතනා, සද්ද සංචේතනා. සංචේතනා කියන්නේ පින්වතුනි රූපය ගැන හිතීම, ඒකත් ප්‍රිය රූපයි. ලෝකයා කැමති රූපය ගැන හිතන්න, රූපේ සංදිය සද්දය ගැන හිතන්න, එතනත් හැංගිලා ඉන්නවා. ඔන්න ඊළඟට කියනවා මහා පුදුම දෙයක්, ඒක තේරුම් ගන්නත් අමාරු. රූප තණ්හා ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. මහා පුදුම කියමනක් ඒක. ලෝකයාට රූප තණ්හාවත් ප්‍රියයි, රූප තණ්හාවත් සුවදායකයි. ඒක නිසා එතනත් තණ්හාව ලැබගෙන ඉන්නේ. එතකොට තණ්හාව දෙවරක් කියවුණා. මේක හිතාගන්න බැරි වැඩි දෙයක්. ලෝකයාට රූප තණ්හාව, සද්ද තණ්හාව ඒකත් ප්‍රියයි. ඒ නිසා තණ්හාව තුලත් තණ්හාව තියෙන කොහොමද වැඩි. රූප තණ්හා, සද්ද තණ්හා ඒක තුලත් තණ්හාව ඇති. උපදිනවා ඒක තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප විතක්කෝ, රූප විතක්කියත් ඒ වගේම ප්‍රිය ස්වභාවයක් සාතුරුක. රූපය ගැන හිතන්නත් කැමති. ඊළඟට රූප විචාරෝ. ඔන්න ඔය දැන් මම කිව්වේ දසවිධ විග්‍රහයක්. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඔය විදිහට තණ්හාව ඇති වෙන තැනත්, ලැබගෙන ඉන්න තැනත් ඔය විදිහට කරනවා කියලා. එතෙන්දිත් අර වගේම ඒකේ ඊළඟට ඒ ඇති වෙන තැනනේ එහෙම කිව්වේ. ඔන්න ඊළඟ වාරයේ කියන්නේ නිරෝධය පිළිබඳව මේ විදිහට කියනවා. ටිකක් කිව්වහම තේරුම් ගන්න බලන්න. අහනවා සාකෝපනේසා තණ්හා කත්ථ පහියමානා පහියති කත්ථ නිරුජ්ජමානා. එබඳු ඒ තණ්හාව කොතැනද ප්‍රහීනවන්නේ, කොතැනද නිරුද්ධවන්නේ? ඒතර විදිහට තමයි. ඒ යම් තැනක ඇති වුණා නම් යම් ලෝකයේ පිය රූපං, ඒ පිය රූප ඒ තැන්වලම තමයි මේක නැති වෙන්නේ. අන්න එහෙම. එතකොට ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට සවිස්තර විග්‍රහයක් තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු. වටිනා සූත්‍රයක් තියෙනවා. ඊළඟට අපි මේ එළියට ගන්න ඕන වටිනා සූත්‍රයක් මජ්ජේ සූත්‍රය කියලා එකක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කීපවරක් අපි ඒක ගැන මෙත් සාකච්ඡා කරලා තියෙනවා. තණ්හාව ගැන කියනකොට ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා. මජ්ජේ සූත්‍රයේ අපි සූත්‍ර මේ දේශනා ගන්නකදී ඒක තියෙන්නේ අංගුත්තර චක්ක නිපාතේ. මෙහිමයි තියෙන්නේ නිදාන කතාව කියනකොට මේ පින්නතුන මතක් වෙයි. බර්ණැස ඉසිපතනි මිගදායේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලිගයේ රැස් වෙලා ධර්ම සාකච්ඡා සම්මන්ත්‍රණයක් ආරම්භ කළා. ඒකෙදී ඒක එළියට ගත්තේ සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ මෙත්තිය පඤ්ඤේ දේශනා කළ එක්තරා ගාථාවක්. ටිකක් ගැටළු වගේ ගාථාවක්, ප්‍රහේලිකා ගාථාවක්. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති සෝද සිබ්බනි මච්චගාව. යමෙක් කොන්දක තේරුම් අරගෙන මජ්ජේ මන්තා නලිප්පති මැද ප්‍රඥාවෙන් නොවැළේද තං භූමි මහපුරිසෝති මා එහුට මහපුරුෂයයි කියලා කියනවා. ඒ පුද්ගලයා සෝද සිබ්බනි මච්චගා නැහුම් කාර්ය ඉක්මවා ගියේ වෙයි කියන ඒ ගාථාව ඉදිරිපත් කරලා අර සංඝයා අර ස්තවිරෙන් භික්ෂුන් වහන්සේලා එකතුලින් ප්‍රශ්න හතරක් මතු කර ගන්නවා. මේ ගාථාවේ කියවෙන පළවෙනි අන්තය මොකක්ද? දෙවෙනි අන්තය මොකක්ද? මැද මොකක්ද? නැහුම් කාර්ය කවුද? ඉතින් ඔන්න ඔය මාතෘකා උඩ හය නමක් ඒ සභාව ඇමතුවා. ඒන් පළමුවෙනි ස්තවිර භික්ෂුන් වහන්සේ මෙන්න ඉදිරිපත් කළ මතය තමන්ට තේරෙන හැටියට පළමුවෙනි කොන ස්පර්ශයයි පස්ස කියලා කියන්නේ. දෙවෙනි කොන පස්ස සමුදයයි ස්පර්ශයේ හට ගැනීමයි. මැද ස්පර්ශ නිරෝධයයි. ඊළඟට මහුම් කාර්ය තණ්හාව. ඒක ඊළඟට කියන තණ්හාවේ ක්‍රියාකාරීත්වයත් උන්වහන්සේ එක්කම ප්‍රකාශ කරනවා. තණ්හාහිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තිය. තණ්හාව මැහුම්කාරී කියලා කියන්නේ මොකද්ද? තණ්හාව තමයි භවයට මැහුම දමන්නේ. මැහුම දමන්නේ. ඊළඟට ඔන්න ඊළඟට දෙවෙනි භික්ෂුව අපි කැතියි කියමු. ඊළඟට දෙවෙනි භික්ෂුව දෙවෙනි ස්තවිරණන් වහන්සේ ඉදිරිපත් කරන විග්‍රහයේ එක කොනක් අතීතය, දෙවෙනි කොන අනාගතය. අතීතය පළමෙන් එක කොනක්, දෙවෙනි කොන අනාගතය, මැද වර්තමානය. මැහුම් කාර්ය නැවත තණ්හාවයි. එතකොට එයා දැන් ඊටනම් භාෂාවෙන් හිතා ගන්න පුළුවන් අපේ සිතුවිලි යඩක නාකාරය. අපි අතීතයත් අනාගතයත් තුලනේ ඉන්නේ, වර්තමානය අපි දන්නේ නැහැ නේ තියෙන බව. එතකොට ඒක කරන්නේ තණ්හාව තුලින් ගැටලානවා. ඉතින් අන්න ඒක ඒ විදිහට. ඊළඟ විවරණය කෙටියෙන් කිව්වොත් එක කොනක් සැප වේදනාව, දෙවෙනි කොන දුක් වේදනාව, මැද නොදුක් නොසුව වේදනාව. ඒකත් දැනේ නෑනේ නොදුක. ඒකත් තණ්හාව ආයිමත් එයා තමයි මහුකාර. ඊළඟ එකේ නාමය එක කොනක්, රූපය දෙවෙනි කොන, විඥාණය මැද. ආයිමත් සිබ්බනි අරියයි තණ්හා මහුකාරි මහුම දමනවා නාමයත් රූපයත් අතර. ඊළඟට කියනවා ආධ්‍යාත්මික ආයතන හය. ඇසකන නාසය දීපකය මන කියන ඒක එක අන්තයක් එක කොනක්. බාහිර ආයතන හය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අනිත් අන්තය. මැද විඥාණය. ඒ දෙකට අතර තියෙන විඥාණය. එතෙන්දිත් අර මහුංකාරී මැද නොතකා හැර ගැටලා. අන්තිමට කියනවා සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එක කොනක් සක්කායෝ කියලා කියන සක්කාය, දෙවෙනි කොන සක්කාය සමුද්දේ පංච උපාදානස්කන්ධය හටගන්නේ. මැද සක්කාය නිරෝධී මොහොතක් පාසා මේ පංච උපාදානස්කන්ධය නැති වෙන්න ඕන නියම විදියට නම්. නමුත් නැති වෙන්න නොදී ගැටලන්නේ කවුද? අන්න සිබ්බනි තණ්හා. තණ්හාව තමයි එතකොට කියනවා. ඉතින් ඔන්න ඔය විදිහ විග්‍රහයක් දක්වනවා. ඒක තුලින් අපිට පේනවා තණ්හාවගේ ක්‍රියාකාරීත්වය. අපි ඇතැම් අවස්ථාවල මේ තණ්හාව දැන් මේ කාලි හැටියට තෝරගන්නව නම් මහණ මැසිම උපමාවට ගත්තා. මහණ මැහිමේ මැස්මේ ඉඳි කටුව යට යන වාරයක් පාසා හොරෙන්ම ගැටේ දමනුනේ යටි නූල. එතකොට ඒ වගේ දෙයක් මේ එතකොට තණ්හාවටම අයිති දෙයක් මේ ගැටලෙමින් ඉඳලා. ඉතින් මේ අර తත්‍ර తත්‍රාభినందిනී කියනකොට හිතට එන්න ගන්න පුළුවන් ওই ඉන්දිකට යට යන හැටි. ඉතින් එනම් දිราග සහගතා ඔය කියන්නේ ඔන්න මහුංකාරීගේ වැඩේ. ඉතින් ඔන්න ওই විදියටයි ඒ එතන තණ්හාවගේ ක්‍රියාකාරීත්වය හොඳට පිළිවෙනවා ඒ සූත්‍රයෙන්. මජ්ජේ සූත්‍රයෙන්. ඔන්න ඊළඟට අපි තව ඉතින් විග්‍රහ කරනවා නම් දැන් මේ විදියම එකක් තමයි මේ මේ ගාථාවෙම තියෙන කියමනක්. මේ ගාථාවේ කියුණානේ මේ පිනතුන්ට එක නොපැහැදිලි නිසා අපි තේරුම් ගන්න යන්නේ පළමෙනි ගාථාවේ තණ්හා ද්විතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තු. මේ සංසාරයේ ස්වභාවය දක්වලා තියෙන්නේ මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන එකක් හැටියට. ඔක තේරුම් ගන්න වෙනවා. දැන් ඔන්න පින්වතුනි හිතන්න සත්වයෙක් මේ ලෝකේ උපන්න කියලා. වෙන කොහි හරි ලෝකයක ඉඳලා තිරිසන් ලෝකේ ඉඳලා කියමු. මෙතෙන්ට උපන්නට පස්සේ මේ පොඩි එකා වටපිට බලනකොට ඔන්න ඇහින් බලන කණෙන් අහන ඔහොම කරනකොට එයාට හිතෙනවා එයාට ඔන්න මෙතන කියලා තැනක් හිතියට ආව ඊට පස්සේ මෙතන මෙසේ බව. එහෙම යම් දෙයක් මෙසේ කියලා ගත්ත හැටියෙම එතන ඉඳලාම අංශේ බවට පරිවර්තනය වෙනවා. මහ පුදුම දෙයක් එතන. මේ භවයේ ස්වභාවයම භවය කියන එක උපාදානය නිසා වෙන දෙයක්. යමක් අල්ලගත්තා නම් එතනම තමයි ඒක අනිත්‍යතාව පටන් ගන්නෙ. ඔක තේරුම් ගන්න හරි අමාරු. තමම හිතලා බලන්න. යමක් දෙයක් ඔන්න අපි සමහර වෙලාවට මෙහෙම ප්‍රකාශ කරනවා. දෙයක් වෙලයි යම් දෙයක් වෙන්නේ. යමක් දෙයක් වුණ අවස්ථාවේ ඉඳලා තමයි ඒක වෙනස් වෙන්න පටන් ගන්නෙ. ටිකකට ඒකටත් අපි මේ පුංචි උපමාවක් දෙන්න බලමු. මේ උපමාවල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන සමහරේට මේ ගෙදර පොඩි එකාට සෙල්ලම් බඩුවක් ගන්න යනු ඔය ප්ලාස්ටික් බඩු තියෙන සාප්පුවකට. ඔක්කොම ප්ලාස්ටික් බඩු. නමුත් ඔන්න ඒ දරුවට ගැලපෙන මොකක් හරි සෙල්ලම් බඩුවක් ඒකට සල්ලි ගෙවලා ගත්තා. ඒකෙත් කොට වටිනාකමකුත් තියෙනවා. දැන් ඉතින් අලුත් බඩුවක් ගෙදරට ගෙනෑවා. අර පොඩි එක අරක ගැඩුවේ හැටි ඉතින් එතන ඉඳලා අඤ්‍යතා භාවය තමයි. ඉතින් ඒක දෙයක් වුණානේ. ඒක දෙයක් වුණා. නිදලට ගත්ත දුේ අන්න ඔය පුංචි උපමාවක් දුන්නේ ඒ වගේ ඒ ඒක දෙයක් බව වීමට ධර්ම වචනයක් ධර්මයේ දෙන වචනයක් තියෙනවා මඤ්ඤනා කියලා. මඤ්ඤනා කියන එකෙන් හඟිනවා. ඒක දෙයක් කියලා හඟිනවා. ඊටාත්ම පෞද්ගලික හැඟීම තමයි. මේක මම මට උපකාර වෙන දෙයක්. අන්න දෙයක් කියලා ගත්ත තැන ඉඳලාම ඒක වෙනස් වෙන්න පටන් ගත්තා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලැබුව අවස්ථාවේ මහ පුදුම සංවේගාත්මක ප්‍රකාශයක් කරා. අඤ්ඤථා භාවී භවසත්ත්ව ලෝකෝ භව පරියතෝ භවමේවා අභිනන්දති. මේ භවයේ ස්වභාවයම අංශේ බවට පරිවර්තන වීමයි. නමුත් ඒ භවයට ලෝකය ඇලිලා ඉන්නවා. භවයම පතනවා. එතකොට ඒ ටික කරන්නේ අර තණ්හා මෞංකාරිය. ඔන්නේ යමක් නැති වුණා කියලා හිතමු. ඊට පස්සේ නෑ නෑ අර අපෙන තියෙන එහා එක ඒක ගන්න කියලා ඒ ටික කරන්නේ අනතත්‍ර තත්‍රා අභිනන්දින් තණ්හා පූර්ණෝ භවිකා කියන වචන අර්ථවත් වෙන්නේ ඒකයි. ඒ පුනර්භවය කියන එක මරණ අවස්ථාවේ පමණක් නෙවෙයි මොහොතක් පහසා සිදුවෙන බව හිතාගන්න. පුනර්භව කියන වචනේ දැක්කම හිතන්නේ මේ මරණයෙන් පස්සේ එන උපත. මේ මොහොතක් පහසා එකක් සමහර එකක් දෙයක් වෙනවා, ඒක වෙනස් වෙනවා, ඊළඟට වෙනස් වුණ හැටි ඒක අමතක කරලා තව එකක් අල්ලනවා, තව එකක් අල්ලනවා. ඔන්න ඒක කරන්නේ තණ්හාවෙන් නොපෙනෙන හැටියට. අන්න తත්‍ර తත්‍ර අභිනන්දිනී මහ පුදුම දෙයක්. කොට ඔය මිසේ බවත් අන්සේ බවත් අතර තමයි සත්වයා සංසාරේ ගමන් කරන්නේ. ජීවිතෙන් ජීවිතයට පමණක් නෙවෙයි, භවෙන් භවයට පමණයි. භවයක් තුල, භවයක් තුල අරකම ඉතාම සියුම් මන්දමින් සිද්ධ වෙනවා. අන්න එහෙම කලකා ගන්න. එතකොට ওই ටික අපේ අර ඉත්වා වංජතා භාව තෝරන්නයි කිව්වේ. තව ඉතින් අතුරු තව එකක් කියනවා නම් ඔය ධම්මපදයේ තණ්හා වගේ බොහොම වටිනා ගාථා තියෙනවා. අවාසනාවකට වගේ සමහර ගාථා වල අර්ථ යටපත් වෙච්ච බබයි පීන්නේ. මේක ගාථාවක් අපි ගන්න එළියට වටිනා ගාථාවක්. තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසෝව බාධිතෝ සංයෝජන සංඝ සත්තා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං චිරා. මේකේ තේරුම තසිනා කියන්නේ තණ්හාවටම නමක්. තසිනාය පුරක්ඛතා පජා කියන්නේ මේ සත්ව ප්‍රජාව තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා. තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා කියලා කියන්නේ තණ්හාව පිටිපස්සෙන් තියෙනවා. තසිනාය පුරක්ඛතා පජා ඊළඟට ඒ ප්‍රජාව ගැන මොකක්ද කියන්නේ? පරිසප්පන්ති සසෝව බාධිතෝ උගුලක බැඳුණු හාවෙක් වගේ. උන් ඔතන තියෙන අටුවාව තෝරන්නේ පරිසප්පන්ති කියන වචනය උගුලක පැටලැවුණු හාවෙක් වගේ බිය වෙනවා කියලා, භායන්ති කියලා. නමුත් මෙතනදී අර්ථයේ යටපත් වෙලා වටිනා අර්ථයක්. හාව උපමාවට ගත්තේ මොකද? හාවට පුළුවන් ඈතට පනින්න. ටිකකට හිතන්න හාවගේ හාවගේ පසුපය අහුුණයි කියලා, උගුලක වැලක උගුලක අහුුණයි කියලා. ඌ දන්නේ නැහැ ඇහුවෙච්ච බව. ඌ ඈතට පනින්න. බැනු බැනකොට මොන ආයි වැලට අහුවෙලා ඉවරයි. ආයි ඒක බැනුනහම ඊළඟට වෙන පැත්තකට පනිනවා. අනිත් පැත්තකට බැනනවා. කොච්චර ඈතට පැනනත් මේ හාව එකට අහුවෙලා. ඒ වගේම තමයි යන්න තණ්හාවේ සංයෝජන. ඒ කියන්නේ ඒකයි මේ සංයෝජන සංඝ සත්තා. තණ්හාවේ සංයෝජනයේ ඇලිලා ඒ සංඥාව නිසා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං චිරාය නැවත නැවතත් සත්වයා. කොටිම කියතොත් අනාගාමී නුනොත් බ්‍රහ්ම ලෝකයට ගියත් අර තණ්හා වැල නිසා ආයිත් හැරිලා එනවා මෙහාට. අන්න ඒ තරම් ප්‍රබලයි. ඒකයි මේ තණ්හාව කියන එක සංයෝජනයක් හැට නඳුලා තියෙන්නේ. තණ්හා සංයෝජන ඉතාම ප්‍රබල බව. ඒ වගේම තණ්හානුසේ ඉතාම ප්‍රබල බව. ඒ ධම්මපද ගාථාවල නිතරම අතු බලන මේ පින්න තුන හොඳට දන්නේ ඇති. යථාපි මූලේ අනුපද්ද වේ දල්ලි චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුසයේ අනුහති උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුන. ධම්සේ මුල නොසිඳින තාක් තථාපි මූලේ අනුපද්ද වේ දල්ලි මුලට උපද්ද්‍රයක් නැවලා තියෙනවා නම් චින්නෝ පිරුක්ඛෝ පුනරේව උඩින් කපලා කප්පාදු කරලා තියුණත් නැවත නැවතත් ගහක් වැඩෙන්න වගේ ඒවම්පි තණ්හානුසය අනුහතිය තණ්හානුසය උපුටල දැම්මේ නැති තා උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුනං නැවත නැවත දුක උපදිනවා. අර හාවගේ කතාව වගේ තමයි. ඉතින් මේක තුලින් පේනවා තණ්හා කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. එතකොට මේ තණ්හාව ගැන එහෙම කිව්වා. ඔන්න ඊළඟට අපි යමු. දැන් මේ ওই විදිහට ඔක්කොම කියනවා නෙවෙයි. නමුත් මේ වටිනා සූත්‍ර වටිනා ගාථාදී අපි මතු කරන්න බලන්න. මේවායේ අර්ථය සමහර ඒවා හරියට එළියට ඇවිල්ලා නැති නිසා. ඉතින් මේ ඊළඟට අපි තව පැත්තක් හිතමු. තණ්හාව ගැන කියනකොට තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. දැන් අපි කිව්වනේ තණ්හාව උපාදානියට ප්‍රත්‍ය වෙන බව. ඇතැම් තැනක තණ්හාවම උපාදානයක් හැටියට දක්වලා තියෙනවා. ඔන්න ඒකට අපි නිදර්ශනයක් කියන්නම්. ඒක හුඟක් විවාදාපන්න සූත්‍රයක්. සංයුත්සංගයේ තියෙන කුතුහලශාලා සූත්‍රය කියලා. ඒක මෙහෙම කෙටියෙන් කියමු. වච්චගොත්ත කියන පරිබ්‍රාජික බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා එක දවසක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද්ද? පූරණ කස්සප මක්කලි ගෝසාල අජිති කේසගම්බලි ආදී ඒ ෂඩ් ශාස්ත්‍රවරු ඒ තම තමගේ ශාසනයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගියාම එයයි උපදින තැනක් කියනවා. ඒ ශාසනයේ උතුම් තත්වයට පරම තත්වයට පත් වූ ශ්‍රාවකයා මිය ගියාම එයා උපන්න තත්වයක් කියනවා. නමුත් මේ භවත් ගෞතමයන් මේ සාමාන්‍ය ශ්‍රාවකයා උපදින තැන කියනවා. නමුත් අර විමුක්ත පුද්ගලයා පිළිබඳව ඉහළ තත්වයට ගිය පුද්ගලයා පිළිබඳව භවත් ගෞතමයන් මේ බුදුරජාණන්සේට මේ පැමිණිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම ඒයි උපන් ඒ තැනත උපන් තැන කියන්නේ නෑ. ඒ වෙනුවට මෙන්න මෙහෙම පාඨයක් යොදනවා. මේ වච්චගොත්ත කියන්නේ උපදින තැන කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියනවා. අච්චච්චි තන්නං වාවත්තේ සංයෝජනං සම්මා මානාභි සම්‍යා අන්තමකාසි දුක්ඛස්ස. වච්චගොත්තගෙම කියවිච්ච එකක්. මේ කාලේ සාමාන්‍ය මිනිහෙක්වත් බෞද්ධයෙක්වත් දන්නේ නෑ ඒක. අච්චච්චි තන්නං කියන්නේ එතකොට උපන් තැන කියන්නේ නෑ. විමුක්ත පුද්ගලයා පිළිබඳව කරේ මෙච්චරයි. තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජනං සංයෝජන කකු අනිත් පැත්තට හැරිව්වා. වාවත්ති සංයෝජන සම්මා මානාභිසමයාග අන්තමකාසි දුක්ඛස්ස. මානයේ හරියට තීරුම් ගැනීම තුලින් දුක කෙලවර කර. ඔන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන එක. ඉතින් මේක අවිවච්ඡගතතර ගැටලුවක් කියනවා. මට මේක නිසා සංඛා සැකයක් ඇති වුණා භාග්‍යතුන් වහන්සේ. විමතියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒක හරි හරි එහෙනම් තමයි විමතියක් ඇති විය යුතු නැති වෙන්න ඕනේ. සැකයක් ඇති විය යුතු නැහැ සැකවිය කියලා. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේක තෝරලා දෙන්නේ මෙහෙම. සෞපාදානස්ස කෝහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. මම උපාදාන සහිත වූවහුටයි උපාදානයක් තියෙන කෙනාටයි මම උත්පත්තියක් පෙන්වාලන්නේ. උපාදානයක් නැති වූවහුට උත්පත්තියක් නැත කියන එකයි කිව්වේ. ඔහු පිළිගන්නව නොවේ කියලා ඊළඟ බුදුරජාණන් වහන්සේ යම් කිසි උපමාවක් දෙනවා. යම්සේ වච්ච ගින්නක්. එතන යොදන වචනේ උපාදාන කියන එක තෝරන්න වෙනවා. උපාදාන කියන වචනේ පාලි භාෂාවේ යොදනවා ওই දැන් කාලේ ඉන්ධන ද්‍රව්‍ය වලට. කුටිම්ම දැන් ගින්නක් ගින්න නිකන් දැල්වෙන්නේ නැහනේ. ගින්න මොකක් හරි අල්ලගත්තාම නේ දැල්වෙන්නේ. ගින්න දර අල්ලගත්තාම නේ දර අල්ලගත්තහොව එහෙම නැත්නම් ඉන්ධන ද්‍රව්‍යයක් අල්ලගත්තාම මොකක් හරි අල්ලගන්න දෙයක් ආශ්‍රිනුයි ගින්න දැල්වෙන්නේ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ ගින්නක් සෞපාදානෝ කියන්නේ උපාදාන සහිත වූ උපාදාන සහිතවම ගින්නක් දැල්වෙනවා. අනුපාදාන උපාදානයක් නැත්නම් ගින්නක් දැල්වෙන්නේ නැහැ. ඒ ගින්නේ උපමා බුදුරජාණන් දුන්නා. ඔන්න ඒක ආශ්‍රයෙන් වච්චබොත්ත ඊළඟට අමුතු ප්‍රශ්නයක් අහනවා. පහත් ගෞතමීනි ඔන්න යම්කිසි විදියකින් ඔය අච්චි කියලා කියන්නේ ගිනිසිලක්. යම් ගිනිසිලක් හුළඟින් වීසි කරලා ගිහිල්ලා හුළඟින් තල්ලු වෙලා ගිහිල්ලා ඒක දුරටත් යනවා ගිනි කියලා. ඔය දැන් හිතාගන්න මේ පින්නතුන් ඔය ලැව් ගින්නක් කියලා කියන්නේ කැලෑවල ගිනි. ඒවා පැතිරෙන හැටි නම් ඈත තියෙන ගහකට වුණත් ගින්න පැතිරෙන්නේ හුළඟ ඇවිල්ලා තල්ලු කරනවා. හුළඟේ ඇවිල්ලා තල්ලු කරනවා. අනේ උපමාවයි දෙන්නේ. එතකොට ගිනිසිලක් හුළඟින් තල්ලු කරනු ලැබ ඈතට යන්නේද? ඒ අවස්ථාවේ භවත් ගෞතමීන් මොකද්ද උපාදානය හැටියට දක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අවස්ථාවේ උපාදානය වාතේමයි හුළඟමයි. හුළඟමයි උපාදාන. හුළඟ අල්ලලයි කියලා කියන්නේ අපි. හුළඟ අල්ලලා තමයි ඒ ගිනිසිල ඈතට ගියේ. ඔන්න ඊළඟට ඒක ආශ්‍රයෙන් මෙයා ඉදිරිපත් කරනවා වච්චගොත්ත අමුතු ප්‍රශ්නයක්. භවත් ගෞතමීනි යම් අවස්ථාවක සත්වයා මේ කය බහා තබලා මේ කය තියෙන්නේ ඇරලා වෙන කයක ඔන්න ඔතන තියෙන ගැටළු තැන වෙන කයකට අපි මේක තෝරන්නේ මෙහෙම විදිහටයි. අපි ඒක ඉස්සෙල්ලා කියලා ඉවරලා දැන් එක එක්කෙනා තෝරන හැටි පස්සේ කියමු. ඒ සූත්‍රයේ තියෙන්නේ අඤ්ඤතරං කායං අනුප්පත්තෝ කියලා. අඤ්ඤතරං කියන එක පින්නතුනි අඤ්ඤතරං කියන්නේ එක්තරා. එක්තරා කයකට පැමිණියේ වේද? එතකොට මේ කය සම්කේ සත්වයේ මේ කය බහා තැබුවා කියන්නේ මේ කය ඇතෑරියා එක්තරා කයකට පැමිණියේ වෙයිද? ඊ අවස්ථාවේ භවත් ගෞතමින් මොකද්ද උපාදානය හැටියට දක්වන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අවස්ථාවේ මම තණ්හාවම උපාදානය කියලා කියනවා. අන්න එතන තණ්හාවේ ක්‍රියාකාරීත්වය පේන කොයිතරම් ගැඹුරුද කියලා. තණ්හාම මේ අවස්ථාවේ උපාදාන. නමුත් පින්වතුනි අවාසනාවකට වගේ මේ උපමාවත් මේ ඡේදයත් වරදවලා තේරුම් ගැනීමෙන් පහු කාලේ කට්ටිය එනේ ඔක්කොම අහන්නේ අන්තරාභාවය ගැන. අන්තරාභාව වාදේ ඔක්කොම වැරදි කියලා අපි පොත්වල පෙන්නලා දින්නා තියෙනවා. ඒක ඇති උනේ කොහොමද? එකක් මේ උපමා වැරදියට තේරුම් ගැනීම. මේ මෙතෙන්දී උපමාදී වැටකොත් අහන්නේ භව දෙකක් අතර පරතරයක් නෙමෙයි. එක භවයකින් අනිත් භවය සම්බන්ධ වෙන ආකාරය. ඊළඟට මෙතන තියෙන සියුම් කාරණයක් ඒක ඔය භාෂාව හා සම්බන්ධ එකක් ටිකක් තේරුම් ගන්න බලන්න. මෙන්න මේ සූත්‍ර දේශනා සමහර විට අතින් අතට යාමේදී සමහර විට ඔය පාඨ පිළිබඳ එක එක සමහර පොත්වල එක පාඩයක් තව පොත්වල එක පාඩයක්. ඉතින් මේ ඔය කියපු අන්තරාභව වාදී අල්ල ගන්න කට්ටිය මෙහෙමයි ගන්නෙ. දැන් අපි කියවනේ අනුප්පත්තෝ කියන පාඨයේ තේරුම පැමිණියේ වේද? අනුපපන්නෝ කිව්වොත් ඒක අනිත් පැත. අනුපපන්නෝ කියන්නේ නූපන්නේ වේද? එතකොට දැන් දැතම් කියන අන්තරාභව කාර්යය තෝරන්නේ කොහොමද? යම් කිසි සත්වයක මේකය බහා තබනවා අනෙක් කයක උපන්නේ නැද්ද? තාම උපන්නේත් නැහැ. ඊ අතරතුර මොකද්ද උපාදානය කියන එක අන්නේ විදිහට මේගොල්ලෝ තෝරන්නේ. නමුත් අපි පින්නලා දුන්නා මෙතන විශේෂ වචනයක් යොදනවා. අඤ්ඤතරං කියලා කියන්නේ පින්නතුනි එක්තරා. දැන් හිතලා බලන්න එක්තරා කියන වචනේ අපි යොදන්නේ නිතරම ඇති දෙයක් පිළිබඳවයි. නේ නැති දෙයක් ගැන එක්තරා කියලා කියන්නේ නැහෙනි. ඇති දේවල් වලින් එකක් තෝරලා. අන්න අඤ්ඤං කියලා යදුණා නම් අන්නේ කාරි. ඉතින් ඔන්න එතන සියුම් කාරණයක් හිතන. කොහොම නමුත් එච්චර දුර යන්න ඕනේ නැහැ. මෙතෙන් දිවච්ඡහන්නේ භවයෙන් භවය ඈඳෙන හැටි. මේ ගොල්ලෝ ඒක තුල පරතරයක් ඇති වුණා කියලා අන්තරාභාවයක් හදාගෙන ඔය දිගට වාද විවාද කළපහු කතාවේ. ඒ කිය ඔය සූත්‍ර හරියට තේරුම් නොගැනීම නිසා. කෙසේ හෝ අපිට මෙතන එකක් කාරණයක් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දී පෙන්වුම් කරනවා මරණ අවස්ථාවේදී තණ්හාවම උපාදායි. ඒ ටික අපිට වෙන පැතිවලින් පෙන්වුම් කරනවා. තණ්හාවට වෙන නමක් තියෙනවා භව නෙත්‍ති කියලා. යමක නෙත්‍ය කියලා කියන්නේ නිරායනයකනේ. භව නැති කියලා කියනවා නැමිලා. දැන් ඔන්න හිතන්න. දැන් මේ වැහි කාලේ වෙන දෙයක් නේ. ඔය කවුරු හරි කණ්ඩියක් කපනවා. කණ්ඩියක් කපලා අර මුදුනෙන් මේ නෙත්‍යක් තියෙන. වැස්ස හැටිය කඩාගෙන වැටෙනෝනේ. ඒ වගේ මේ භවයේ නෙත්‍ය තමයි තණ්හා. ඇයි හේතුව? අඩුවක් තියෙනෝනේ. ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාශෝ කියලා කියනවා. මේ ලෝකේ හැම තිස්සෙම මොකද්ද අඩුවක් තියෙන්නේ? අතිත්වෝ කියන්නේ තෘප්තියක් නේ. තණ්හාවට දාසේ. රට්ඨපාල සූත්‍රයේ තියෙන ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ. මේ ලෝකයා නිතරම මොකද්ද අඩුවක් තියෙන්නේ? මහා කෝටිපතියදත් ඒත් ඇහුවොත් මොකද්ද අඩුවක් තියෙන්නේ? අතිත්වෝ කියන්නේ තෘප්තියක් තණ්හාවට දාසේ. ඒකෝට තණ්හාවට භවනිත්‍ති කියන්නේ තණ්හාම ප්‍රමාණවත් භවයක් හදන්න. ඒක තුල අර නෙත්‍ය තියෙන නිසාම කොතෙන්ද හරි භවයකට වැටෙනවා. ඔන්න ඒකිනුත් හිතා ගන්න පුළුවන් බුදුරජාණන්සේ ඇයි මේ තණ්හාම උපාදානයි කිව්වේ. ඉතින් ওই විදිහට අපි කාරණාව එකක් දෙකක් නෙවෙයි කාරණා කීපයක් ඔබ තුල තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු මේ දැන් අපි කිව්වනේ ඔව් තණ්හාවේ ඒ උපාදාන ස්වභාවය තියෙනවා. දැන් ඊළඟට අපි හිතමු මේ දැන් තණ්හාව නැති කිරීම පිළිබඳව තණ්හාව නැති කිරීම ගැන කතා කරනකොට මේ නිවන හඳුන්වන ඇතැම් තැන්වල නිවනට කියන්නේ තණ්හක්කයෝ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ක්ෂය කිරීමම නිවන හැටියට දක්වනවා. තණ්හාව ක්ෂය කිරීම. උන් එතකොට දැන් මේ කාලේ බොහොම උගත් වහන ප්‍රශ්නයක් තමයි. තණ්හාව කියන්නේ ආශාවනේ. එතකොට නිවන් දකින්න ආශා කිරීමත් තණ්හාවක් නේ. ඔබ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. එතකොට එතනත් තණ්හාවක්. කොහොමද මේක විසඳන්නේ? තණ්හාව කියන්නේ ආශාව නම් නිවනට ආශා කිරීමත් ආශාවක් නේ. මේක කොහොමද විසඳන්නේ? හැබැයි ඔන්න ඕකට තියෙන හොඳ සූත්‍ර පරිමිනේ අපි කියමු එක සූත්‍රයක්. ඒක මෙහෙමයි තියෙන්නේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා භික්ෂුණියක් එක්තරා දූතයෙක් පුරුෂයෙකුට කිව්වා මේ ගිහිල්ලා මං වෙනුවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මෙහෙම කියන්න. අසුවල් භික්ෂුණිය බොහොම දැඩිව ගිලන් වෙ ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ වඩින සේක්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාව අනුව ආවා මේ භික්ෂුණිය බලන්න මෙහෙනවරට. එතකොට එනවා දැකලම මේ මෙහෙනිය මොකද කරේ? මේ හිසේ ඉඳලා පොරෝගෙන ඇඳේ හාන්සි වුණා. හොර ලෙඩ. ආනන්ද හාමුදුරන්ට මොකක් හරි පිළිබඳ සිතක් ඇතිව මේ කරපු හොර ලෙඩක්. තේරුම් ගන්න පුළන්නේ මේ පින්නොදට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට කොයි ආකාරයෙන් නමුත් තේරුණ මේ තැනැත්තගේ යටි අදහස. ඒකට ගැළපෙන කදිම දේශනාවක් පැවැත්තුවා. ඒක තුල අපට වටිනා ධර්මයේ ඇත්ත වශයෙන් ඒ මෙහිණිගේ වැඩේ නිසා අපට හොඳ දේශනාවක් අහන්න උනේ. ඒකට ආනන්ද හාමුදුරු කියන්නේ වගන්ති 4ක් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන දේශනාවේ හාසාරයේ හැටියට ආහාර සම්භූතෝ අයං භකිනිකායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බ. මම එක තෝරන්නම් පස්සේ ඊළඟට දෙවෙනි එක තණ්හා සම්භූතෝ අයං භකිනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පහතබ්බා. මාන සම්භූතෝ අයං භකිනිකායෝ මානං නිස්සාය මානෝ පහතබ්බ. මේ තුන සම්භූතෝ අයං භකිනිකායෝ මේ තුනේ ච සේතු ඝාතෝ වුත්තෝ භගවත. ඔන්න ඉස්සෙල්ලා කෙටි තේරුම කියලා ඊට පස්සේ එක එකක් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඉස්සෙල්ලා තෝරනවා මෙහෙමයි ගන්න තියෙන්නේ. නැගණිය මේ කය ආහාරය නිසා හටගත්තා. ආහාර සම්භූතෝ කියන්නේ ඒකයි. ආහාරන් නිසා ආහාර පහතක. ආහාරෙම උපකාර කරගෙන ආහාරය ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට කියනවා තණ්හා සම්භූතෝ යං භගිනිකායෝ. මේ කය ඇති වෙලා තියෙන තණ්හාව. නමුත් තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරනවා. පරස්පර විරෝධී වගේ. ඊළඟට කියනවා මාන සම්භූතයන් භගිනික නැගණිය මේ කය ඇති වෙලා තියෙන මාන්නේ. නමුත් මාන්නේ උපකාර කරගෙන මාන්නේ නැති කරා. අවසානයේ කියන්නේ මොකද්ද? ටිකක් අමුතු එක. මේ තුන සම්භූතයන් භගිනිකාය මේ කය මෛතුන නිසා ඇති වෙච්ච එකක්. හැබැයි ඒකෙදි නම් කියන්නේ මේ තුනන් නිස්සාය කියලා. ඒකෙදි කියන්නේ මේ තුනේච සේතු ඝාතෝ වුත්තෝ භගවතා. භාග්‍යතුන් වහන්සේ විසින් මෛතුනිය පිළිබඳව නම් අරවගෙන මේ කියලා තියෙන්නේ. සේතු ඝාත කියලා කියන්නේ පින්වතුනි පාලම බිඳ දැමීමක් කඩා දැමීමක් සම්බන්ධතා නැති කිරීම. ඒකට මෛත්‍රිය පිළිබඳව නම් කියන්නේ අන්තිම එකට කියන්නේ පාලම කඩා දැමීම. මේ කියන්නේ සම්බන්ධතා නැති. ඔන්න ඊළාට තෝරනවා ආනන්ද සාමණේරයා. මොකද මේ ආහාර සම්භූත වයන් බගිනිකා එක තෝරන්නේ මේ පිණිතට එක සවහසු නිතා ගන්න පුළුවන්. නම් කිසි භික්ෂුවක් ජීවත් වෙන්න ඕන නිසා ආහාරය නැතුව බෑනේ. නිගන්ඨය වගේ නොකානු බින්න බෑනේ. ආහාරය ගන්නව නමුත් ප්‍රත්‍යවේක්ෂා කළා. මේව දවායනම දායන මණ්ඩනාය ආදි වශයෙන් එක කියන්නේ ඥාන සංවරය කියලා. ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරමින් ආහාර ගන්නවා. ඒකත් භාවනාවක් බවට පත් කළ අපි කොතිකුත් කියලා තියෙනවනේ. මේක ක්‍රීඩාව සඳහා විනෝදිය සඳහා නෙවෙයි හුදෙක් මේ කය පවත්වාගෙන බ්‍රහ්මචර්යා වාසය සඳහායි කියලා එහෙම හිතාගෙන. එහෙම කියලා ආනන්ද සාංශ කියනවා එබඳු භික්ෂුවක් අපරිණ සමයේන පසු කලික ආහාරෙම උපකාරකගෙන ආහාරය ප්‍රහාණය කරනවා. ආහාරයෙන් මිදෙන. ඊළඟට තණ්හා සම්භූතෝ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක කියන තෝ ආනන්ද සාංශය තෝරන්නේ මෙහෙමයි. යම් කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා අන්න 89 ඇති භික්ෂුව රහත් වුණා කියලා. අපි කෙටියෙන් කියමු ආශ්‍රවක්ෂය කියලා රහත් වුණා කියලා. මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ඒ උන්වහන්සේ එහෙම රහත් වුණා. කවදානම් මමත් මේ රහත් වීම ලබන් දෙයි කියලා ඔන්න යම් ආශාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒක තණ්හාව. පිළිගන්න ඕනේ ඒක තණ්හාව. නමුත් මේ භික්ෂුව ඒ කියාපු තණ්හාව ඒ ආශාව උපකාර කරගෙන යම් දවසක උත්සාහ කරලා අර රහත් ත්‍ත්වයට පත් වෙනවා. ඊළඟට ඔන්න මාන සම්බූතක තෝරන්නේ ටිකක් ඒ වගේ. යම් කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා 89 ඇති භික්ෂුවක් රහත් වුණා කියලා. එතකොට මේ භික්ෂුව කල්පනා කරනවා අර කියන නම ඇති භික්ෂුන් වහන්සේ රහත් වුණා. ඔන්න එතෙන්දි පාලි වචනයක් තියෙන අමුතු වචනයක්. කිමංග 50 එක කියනවනම් ඇයි මට බැරි? ඇයි මට බැරි? එතන මානිනේ තියෙන්නේ. අපි හිතමු ඒ රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ කිසිම උගත් කමක් නැති සාමාන්‍ය හිඟන වගේ වෙන අඩු කුලයක භික්ෂුන් වහන්සේ නම. එතකොට මේ හාමුදුරු කල්පනා කරනවා. එයාට පුළුවන් නම් මොකද මට බැරි? එතන මාන්නේ තියෙන්නේ. හැබැයි ඒ මාන්නේ උපකාර කරගෙන යම් දවසක උන්වහන්සේට පුළුවන් රහත් වෙන්න. ඔන්න එතකොට ඒ කාරණේ තුන් තේරුණනේ. ඊළඟ කාරණේ නම් විවරණයක් දුන්නේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ. මෙච්චරයි කිව්වේ. මේ තුනේ ච සේතු ඝාතෝ වුත්තෝ භව. භාග්‍යතුන් වහන්සේ මයි තුනේ පිළිබඳව නම් කියලා තියන්නේ අර වගේ එකක් නෙවෙයි. ඒක පිළිබඳව සම්බන්ධතා කඩයි. ඒක කිව්වේ ඇටි අර භික්ෂුණිය ඇඳෙන් පැනලා වැඳ වැටිලා ආනන්ද ස්වාමීන්ගේ සමාවිල්වන මගේ මෝඩකමට ගොංකමට මේ කුසලයේ නැද අකුසල් බවට මම මෙහෙම එකක් ආරාධනාවක් කරා කියලා. ඉතින් අන්න එහෙම ඒ සූත්‍රයේ එහෙම. නමුත් ඒ තුලින් ඒ තැනැති ගොරළෙඩේ තුලින් අපට හොඳ වටිනා බණක් මතු වුණා. එහෙම අපිට හිතාගන්න තියෙන්නේ. නමුත් අර අපි මෙහෙම කිව්වට මොකද අවාසනාවකට වගේ ඇතැම් බෞද්ධ නිකායන් ඔන්න ඕක වරදවල තේරුම් අගෙන වැඩි මේ පිණුතුනේ වගේ දන්නේ තන්ත්‍රවාදී කියලා එක්තරා බෞද්ධ නිකායක් තිබුණා. ඒගොල්ලෝ අරක වරදවලටගෙන මේ තුනන් නිසා මේ තුනන් පජහති වගේ අන්න එහෙම වකියන්නත් හොඳ නෑ. අසභ්‍ය විදිහ. නමුත් මෛතුනිය උපකාරගෙන මෛතුනිය නැති කරන්න පුළුවන් කියන ඒ වැරදි දෘෂ්ටියක් ගත්තා. ඒවා අපිට වැඩක් නෑ. ඔන්න ඊළඟට මේ වගේම තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. මේ කාරණේම හෙලි කරන ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි එතෙන්දි දේශකයා. ඒ කොසඹෑනුවර ගෝසිතාරාමේ මේමයි තියෙන්නේ. උන්නාබ කියන බ්‍රාහ්මණයා දවසක්දා ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහනවා කවර අර්ථයක් සඳහාද ඔබ වහන්සේ. එතකොට මේ න්‍යා බෞද්ධිකුත් නෙවෙයි, මේ ධර්මයේ උපාසකයෙකුත් නෙවෙයි, කුතුහලයට අහන්නේ කවර අර්ථයක් සඳහාද භවත් මේ භවත් ගෞතමීන් වෙත ඔබ වහන්සේලා මේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්නේ. ආනන්ද සාංශ පිළිසුරු දෙනවා ඡන්ද පහනත්. ඡන්දිය ප්‍රහාණ කිරීම සඳහායි අපි මේ ශාසනයේ මේ පිළිවෙත් පුරන්නේ. එතකොට අහනවා මේ ඒ ඡන්ද ප්‍රහාණ කිරීමට යමකිසි මාර්ගයක් ප්‍රතිපදාවකුත් තියෙනවද? ආනන්ද සාංශ හත කියන තියෙනවා. මොකද්ද මාර්ගය? ප්‍රශ්නෙකෙත් බලාපොරොත්තු වෙන විදිහට ආනන්ද සාංශ පිළිතුරු දුන්නේ. මොකද්ද මාර්ගය? එතෙන්දි දක්වන්නේ ආනන්ද සාංශ මාර්ගය හැටියට ඉද්ධිපාද හතර. ඉද්ධිපාද කියන එක මේ පිණිස සමහරවිට දන්නවා ඇති. ඡන්ද, විරිය, චිත්ත වීමංසා. ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඔය විදිහට කියන්නේ. යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධිය මුල් කරගෙන යම් උත්සාහයක් දරනවා විරිය, වීමංසා ඔය හතර ආනන්ද සාංශ එහෙම කියනවා. මේ හතර ඉද්ධිපාද වැඩිමනුයි කෙනෙක් ඡන්දේ නැති කරන්නේ. එතනත් පරස්පර විරෝධී කියමනවා. ඔන්න එතකොට අර බමුණා කියනවා උන්හා බ්‍රාහ්මණයා මේක නම් කෙරෙන්න පුළුවන් වැඩක් නෙවෙන්නේ. ඡන්දේනේම ඡන්දම් පද හිස්සති ඉති නේතං තානං විච්ච. ඡන්දේන්ම ඡන්දේ නැති කරන්නේ කොහොමද? ඒක ගැලපෙන්නේ නැහැ. ඔන්න ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්දි සරල උපමාවක් දෙන්නේ. දැන් බමුණ ඔබට මේ ආරාමයට එන්නේ යම් ඡන්දයක් තිබුණා නේද? ඒ ඡන්දේ ආරාමයට ආවට පස්සේ ඒක නැති වුණා නේද? ඔව් කිව්වා. එහෙම කිව්වා. ඊළඟට ඒ වගේම ආරාමයට එන්නේ යම් වීරියක් යදුණා නේද? ඒ වීර්ය නැති වුණා නේද ආවට පස්සේ? එහෙමයි කිව්වා. චිත්ත කියන කේන අදිෂ්ඨානය අධිෂ්ඨානයක් තිබුණා නේද? ඒකත් නැති වුණානේ ආවට පස්සේ. ඊළඟට හන්දි කිත්තේ විරියාණ වීමංස සමයට එන පාරස වෙලා විමසන ඒ ප්‍රඥාව ඒව යදලා මේක කරේ ආවට පස්සේ එක් සංසිඳුණා. අන්න ඒ වගේ යම් කිසි භික්ෂුවක් අර ඉද්ධිපාද හතර උපකාර කරගෙන අවසානයේ අර දැන් අපි කියවනේ තණ්හාව ක්ෂය කිරීමනේ ඉලක්කේ අනිත් ඉලක්ක ලෞකික ඉලක්ක එකක් ඉෂ්ට කර ගන්නකොට තව එකක් මතුවෙන. ඔන්න එතනයි වෙනස තියෙන්නේ. ලෞකික ඉලක්ක කියලා කියන්නේ තණ්හාවෙන් මතු කර දෙන ඉලක්ක. තණ්හාව තව වඩන ඉලක්ක. නමුත් මෙතෙන්දී තියෙන්නේ මෙතන ඉලක්කය මොකද්ද? නිවන කියලා කියන්නේ වචනේ යොදන්නේ තණ්හක්යෝ. තණ්හාව ක්ෂය කිරීමට යොදන ඒ වීරය යම් තැනකදී කෙලවර වෙනවා. අපි මීට කලින් මේ වටන එක උපමා දීලා තියෙන මේ පින්නතුන්ට. එතකොට අර තර්කකාරීන්ට අරම කියන්න බෑ. නිවනට ආසාවත් ආසාවක් කියලා කාරණියක් අනේ පිළිගන්න වෙනවා. මෙතන තියෙන්නේ මැදුම් පිළිවෙතක්. ඒ පුනෙකුත් ආකාරයටම අපි පෙන්වලා දුන්නා. අර සැඬ පහරකින් ඈතර වීම ආදී මේ මැදුම් පිළිවෙත තුල තියෙන්නේ. මේකත් අවස්ථාවල අපිට පෙන්වන්න සිද්ධ වුණා. ප්‍රායෝගික සාපේක්ෂක ඉන වචන වලට ගැඹුරු වචන වලින් මේක ඔක්කොම අහක දාන්නේ නැහැ. එහෙනම් දැන් ඔය නිගන්ටියෝ කරේ තණ්හාව මිදෙන්න කියලා ආහාර නොගෙන හිටියා. ඇඳුම ගැටෙත් ගලහලා දැම්මා. නිර්වස්ත්‍ර රහිත බුදුරජාන්සේ යන්තේට ගියේ නැහැ. අන්තිමට අවබෝධය ආවට පස්සේ ඒවා ඒ වෙනුවට අන්න අර කියව ප්‍රත්‍යවේක්ෂාවේදී ප්‍රත්‍යවේක්ෂාතුල ඒවා නැතුව බෑ. අන්න ඒ වගේ සංසාරී තත්ත්වයේ තියෙන්නේ මේක සැඬ වතුරකින් එතර වීම වගේ කියන එක බොහොම පරිස්සමෙන් යා යුතු ගමනක්. ඒකටයි බුදුරජාන්සේ මැදුම් පිළිවෙත යෙදුවේ. ඒකටම අයිති මෙන්න මේ කියාපු තණ්හන් නිසාය තණ්හන් පජහති කියන එක. ඡන්දන් නිසාය ඡන්දන් පජහති කියන එක. තණ්හා උපකාර කරගන්න වෙනවා. වෙනස තියෙන්නේ අරකව. අනිත් ලෞකික ආර්ථ එකක් සංසිඳනකොට එකක් සම්පූර්ණ වෙනකොට තව එකක් මතුවේ. තව එකක් මතුවේ. නමුත් නිවනින් ඔක්කොම කෙලව. නිවනින් කෙලව. නිවන කියන්නේ මොකද්ද? මේ මිනිස්සු මේ සමහර විට අන්නේ අර අපි කිව්වේ සිය දෝරිස් නිවන වගේ දෙයක් නෙවෙයි. තණ්හක් කියන්නේ තණ්හාව ක්ෂය කිරීම. තණ්හාව දැන් අතෙන්දී අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සමුදය පෙන්වෙත් තණ්හාව. මේ පෝණ බල. දුක්ඛ නිරෝධය පෙන්වෙත් තස්සායව තණ්හාය අසීස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍යනාලය වෙන දෙයක් නෙවෙයි. තණ්හාව ක්ෂය කිරීමමයි. ඒ වගේම මතක තියාගන්න අර අපි කිව්වනේ අර වච්චිකොත්ත පරිබ්‍රාසක අහපු ප්‍රශ්නෙම ඉබේම කියුණානේ එතන. බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයාගේ උපත ගැන කිව්වේ මෙච්චරයි. නියම වචනේ එතනයි තියෙන්නේ. අච්චිච්ච තණ්හා. තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජන. මේ සංයෝජන බැමි අනිත් පැත්තට හරවුවා කියන එක හිතාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔය එකකට එකක් සම්බන්ධ වෙනවා. දැන් මට මේවට උපමා කියන්න ගියාම මේ පිණිසතුන්. කියලා දැන් ඔය රේල් පෙට්ටි හැමුණාන්නේ සමහර විට ඔය මොකක් හරි කොක්කක් දාලා. නමුත් ඒක කොක්ක ගැල අනිත් පැත්තට හැරිව හැටි ඉතින් ඒක සම්බන්ධයක් නැහැනේ. අන්නේ මේ සංයෝජන කියන එක එහෙම හිතාගන්න. කොකු අනිත් පැත්ත හැරිවා භව බැමි. ඒ වගේම ආවත්තේ සංයෝජන සම්මා මානාභි සමය ඒක ගැඹුරු කියමනක්. මේ සංසාරේ දිගට දිගට යන්නේ දැන් ඒකනේ මානියම උපකාරගෙන මානිය නැති කරන්න කියලා කිව්වේ. අවසාන ඉලක්කය තමයි අවසාන තුරුම්පුව තමයි මාර්යාගේ. ඒක ධර්මයේ දැක්වෙන්නේ අස්මිමානය කියලා. දෙමි කියන මාන භවය පිළිබඳ තියෙන ඉතාම සියුම් ඇල්ම. ඒක ඉවත් නොකරන තාක් දැන් ධර්මයේ කියවපු අය දන්නවද අනාගාමි වෙන්නේ බ්‍රහ්ම ලෝකවලට යන්නේ අර අරඩිංග තියෙන කට්ටිය. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන තැන තියෙන අස්මිමාන සියුම් මන්දමින් වෙමි කියන මානිය තියෙනවා. කොට ඒකත් අන්තිමට ප්‍රහාණය කරන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ තියෙන්නේ මේ. ඉතින් අර තණ්හාවට ලැබෙන වැදගත් යන කිව්වේ අම්මා නිසා එච්චර හිතන්නේ තියෙන්නේ. ඊළාට අර කාරණේ බොහෝ දෙනා පටලවාගෙන තියෙන පටිච්චසමුප්පාදයත් මේකත් අතර සම්බන්ධේ. ඒක නිසාම ඇතැම් අය අර හින්දුන් වගේ ඇතැම් අපේ ආචාර්යින් වහන්සේලා හිතනවා අවිද්‍යාවේ මූල හේතුව මොකද්ද? අවිද්‍යාවට මූල මොකද්ද? එක සෑහෙන විහිසෙන්න ඕනේ නෑ. අවිද්‍යා අන්ධකාරය තුල අපි දැන් කිව්වේ අවිද්‍යා අඳුර තුල කරුණ නොදැනීම කියන අවිද්‍යා අඳුර තුල කෙරෙන අතපත ගැනීම තමයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියන සංස්කාර. ඒ සංස්කාරණය තුල ඇති වෙනවා විඥානයයි නාම රූපයයි කියලා දෙකක්. ඒ දෙක තමයි දියසූරිය හැටියට අපි දැක්ුවේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව. කොට ඒක තේරුම් නොගැනීම නිසා ලෝකයා අන්න අස්ථාවරයක් ගන්නවා. ඒක ඔය නිකුත් විදිහට අපි කිව්වා කර්තෘ කර්ම හැටියට අල්ල ගන්න දෙයක් තියෙනවා. දැන් උපාදානය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒකනේ. ඒක තව ටිකක් තේරුම් ගන්න නම් මේ පිණිතුන් හිතා ගන්න පුළුවන්. ඔය දැන් අපි හිතමු දැන් මිරිඟුව ගැන අපි කොතිකුත් කියලා තියෙනවා. මිරිඟුව තනි කලාවක ටිකක් හිතන්න තේරුම් ගන්න උපකාර වෙන්නේ. තනි කලාවක ඒ තනි ඈතින් ඈතින් කණු හිටවල තියෙනවා. එතකොට මුවා හිතා ගන්නවා අන්න අතන තමයි වතුර තියෙන්නේ කියලා පළවෙනි පළවෙනි කණුව ළඟට දුවනවා. දුවල බලනකොට එතන නෑ ඊළඟ කණුව ළඟ. අන්න ඔය පින්නුවේ අර මන්හා පෝනෝ භාවිකායකේ ක්‍රියාත්මක බව පෙන්වන. ඒ විදිහට මේ තණ්හා විසින් ඉස්සරහට තල්ලු කර යවනවා. අරහත් හාව පැන්නේ කාරණා නුකුත් ඒවයි. මෙහම එකකින් ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ තියෙන ගැඹුර. මහා පුදුම ධර්මයක් මේක. කොට එක ඉලක්කය තේරුම් ගන්න ඕන. බොහෝ දෙනා නිවන හැටියට භවයයි පතන් අපි මතු කළ දුන්නා පරිසම්පාදන හේ තේරුම් ගැනීමදී ආදී අවස්ථාවල මේ ධර්මයේ විශේෂත්වය තියෙන්නේ අර අවසානයේ සියලු දුක්ඛ ස්කන්ධය නැති කිරීමට නම් අන්න අර කියාපු භව රාගයත් නැති කර ගන්න ඕන. පැවැත්ම කියන හැඟීම. එතකොට තමයි සම්පූර්ණ එහෙම නැත්නම් අර අනාගාමී වුණත් ඒත් යමක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වතරන් සිවුන් දෙයක් මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ පින්වතුන්ට මේ කියාපු ටික තම තමන්ගේ ප්‍රමාණයෙන් මේක ඇතුළට අරගෙන ඒවයින් භාවනාවට ප්‍රධාන උපකාර වෙන ටික විශේෂයෙන්ම මේ තණ්හාවේ ආදීනෝ පක්ෂ ඒව ගැන හිතලා අර බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා තණ්හා උපදින තැන ඒව ප්‍රහීන වෙන තැන අන්න ඒව ගැන සැලකිලිමත් ක්‍රියා කළොත් අය කවුරුත් බලාපොරොත්තු වෙන උත්තමාර්ථ වෙන උතුම් තණ්හා තණ්හක්යෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ඒ අර්ථයට එතෙන්ට මේ පින්වතුන්ට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන් මේ මෙතෙක් මේ අසූ දේශනාව ඒ ප්‍රායෝගික අර්ථය උපකාර කරගෙන තම තමන්ගේ බණ භාවනා මුදුන් පමුණවාගෙන මේ ජීවිතය තුළම කිතාක් සෝවාන් සකදාගාමි ආදී ඒ මාර්ගඵල ප්‍රතිවිදෙන උතුම් මහා මහණියන්ට පැමිණීමට මේ කුසලසක් මේ ධර්ම දේශනා හේතු වාසනාවකට ප්‍රාර්ථනා කරන අවිචේසයට අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් නිබඳු විදර්ශනාත්මක දේශනාවක් පැවැත්වීමේ ශ්‍රමණය කිරීමේ ඒ ආනිසංස අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගෙන උතුම් මහා මහණියනි සෙනෙහෙත්වාගින් ප්‍රාර්ථනා ඇතිකරගෙන මේ ගාථා කියන්න එතාවතා චම්හිහි සම්භතං ජීවානුමෝදන්තු සබ්බසම් සිසිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අම ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං කන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේති පාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේති දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනාසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවීන සදා සුත්ති බමන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචාරින චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සද්ද සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.